SBS Radio. ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
අද මැයි මාසේ 17. මේ මාසේ 18 කියන්නේ හෙට දවස ශ්‍රී ලාංකිකයන් විදිහට අපි කොයි කාටත් බොහොම සුවිශේෂී දවසක්. ඔබ දන්නවා විජයග්‍රහණයේ සංකේතයේ විදිහට වසර 30කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ නිමාවට පත්වීමේ දිනේ විදිහට අපි සලකනවා මේ මාසේ 18 19 කියන දින දෙක. වසර 30කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවති මේ සිවිල් යුද්ධයේ සතුව විශාල ඉතිහාසයක් තියෙනවා. යුද්ධයක් පැවතුණු රටකින් මේ රටට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණු ජන ප්‍රජාවක් විදිහට මේ ඉතිහාසය අමතක කරන්න බෑ. දැන් මම මේ උත්සාහ කරන්නේ වසර ගණනාවකට කලින්, හරියටම කිව්වොත් වසර 28කට විතර කලින් ශ්‍රී ලංකාවේ යුද්ධයේ පැවති වකවානුවේදී සිදුණු තවත් එක් වීරක්‍රියාවක් පිළිබඳව ඔබේ මතකය අවදි කරන්න. මේ වීරක්‍රියාව මේ වෙනකොට ශ්‍රී ලාංකීය ලේඛන සාහිත්‍යයට එකතු වෙලා හමාරයි ග්‍රන්ථයක් විදිහට. 1990 කොකාවිල්. ඔබ දන්නවා පසුගිය කාල වකවානුව තුලදීම යුද්ධය නිමා වුණාට පස්සේ විශේෂයෙන්ම යුද්ධයේ පැවති කාල සීමාවේදී සිදුවුණු දෑ අලලා විවිධ පුද්ගලයන් යුද හමුදාවේ හිටපු සමාජිකයන්, ඒ වගේම යුද වාර්තාකරණයට ගිය අය, මාධ්‍යවේදීන්, මේ වගේ නොයෙකුත් පිරිස් යම් යම් ග්‍රන්ථ නිකුත් කළා. ඒ ග්‍රන්ථ අතරට පසුගිය වසරේදී එකතු වුණා 1990 කොකාවිල් කියන ග්‍රන්ථය. මේ ග්‍රන්ථයෙන් අපිට කියාපාන්නේ මොකක්ද? අපි දැන් මේ පිළිබඳව අවධානය යොමු කරමු. ග්‍රන්ථයේ කර්තෘවරයා දැන් ඉන්නවා SBS සිංහල මැදිරියේ. ඔහු ප්‍රවීණ මාධ්‍යවේදියෙක්, ඒ වගේම වාර්තා සිනමා අධ්‍යක්ෂවරයෙක්, සාහිත්‍යවේදියෙක්, ඒ වගේම අපි පසුගිය අඟහරුවාදා ඔබට ගෙනහැර පෑවා විශේෂිත වැඩසටහනක් ආර්ය පදනම පිළිබඳව ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට සුබසාධනය සලසන්නා වූ ස්වේච්ඡාවෙන් ඒ කටයුතු සිදු කරන්නා වූ ආයතනයක් පිළිබඳව මේ ආර්ය පදනමේ වත්මන් සභාපතිවරයා විදිහටත් මොහු කටයුතු කරනවා. ඔහු චරිත් කිරියැල්ල, ශ්‍රී ලංකාවේ විවිධ මාධ්‍ය ආයතනවලට ඔහු සම්බන්ධ වෙලා සිටි පුද්ගලෙක්. චරිත් කිරියැල්ල අතින් නිමවුණු 1990 කොකාවිල් කියන ග්‍රන්ථයේ මේ අපි අද දවසේදී කතා බහ කරන්නට උත්සාහ කරන සිදුවීම් තුළින් කොයිතරම් කුරිරු තත්වයකට පත් වෙලා තිබුණු මේ යුද්ධය නිමාවට පත් කරන්නට දායක වුණු අපේ ශ්‍රී ලාංකියන්, අපේ සිංහල රණවිරුවන් කොයිතරම් ආකාරයක කැපකිරීමක් කළ තියෙනවද කියන කාරණය ඔබ හමුවට ගෙනීම තමයි ඇත්තට මේ සාකච්ඡාවේ ප්‍රධානතම අරමුණ බවට පත්වන්නේ. චරිත, ඔබ බොහොම සාදරයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන්.
ආයුබෝවන් දෘක්ෂි.
ඔව්, ඇත්තටම අපි මේ මුලින්ම කතා බහ කරමු කාටත් එන කුතුහලය දනවන ප්‍රශ්නේ තමයි මේ ඇයි ඔබ මෙවැනි ග්‍රන්ථයක් රචනා කළේ කියලා, ඒකට පසුබිම සැකසුනේ කොහොමද කියලා. 1990 කොකාවිල් බිහි වෙන්නේ මොන වගේ අරමුණක් ඇතුවද?
දිල්ලුක්ෂේතර මේකට බලපාපු කාරණය තමයි විශේෂයෙන් අපි හැමදිස්සෙම කල්පනා කරා යුද්ධය තිබුණු කාලයේදීත් ඊට පස්සේ පශ්චාත් යුද වාතාවරණය තුළත් ලංකාවේ යුද සාහිත්‍යයක් බිහි වෙන්න ඕන කියන කාරණය. ඔබ විශ්වාස කරනවද සාමාන්‍යයෙන් 25,000ක් විතර මිය ගියපු ලංකාවේ යුද භූමියේ 25,000ක් විතර ආබාධිත වෙච්ච මේ යුද භූමිය තුළදී නිර්මාණ තියෙනවා බිහි වෙන්න ඕන නම් ලක්ෂ ගාණක්. හැබැයි දිල්ලුක්ෂේ වැඩේ තියෙන්නේ මොනියම් හෝ හේතුවක් නිසා ලංකාවේ මේ යුද්ධයට ප්‍රස්තුත වෙච්ච කාරණා සාකච්ඡා කරන්න ඕන මහා සාහිත්‍යවේදීන් නිශ්ශබ්දයි, මහා කලාකරුවන් නිශ්ශබ්දයි, එතකොට මහා සිනමාවේදීන් නිශ්ශබ්දයි. ඒ නිසා මේ යුද්ධය තුළ තියෙන අඩු විශේෂයන් ගත්තාම යම් යම් සිදුවීම් ලෝක යුද ඉතිහාසයේවත් නැහැ ඇත්තටම. මොකද ලංකාවේ 30 වසරක යුද්ධය තුළ තියෙන සිදුවීම් ගත්තාම මං හිතන්නේ සිනමා නිර්මාණ දහස් ගණක් බිහි කරන්න පුළුවන් සිදුවීම්. එතකොට පොත්පත් සාහිත්‍ය කෘතීන් දහස් ගණක් බිහි කරන්න පුළුවන් සිදුවීම් තියෙනවා. අපි මේකෙදි කල්පනා කරා කොකාවල් කියන සිද්ධිය යුද සාහිත්‍යයට එක් වෙන්න ඕන කෘතියක් කියලා. ඒ නිසා දිල්ෘක්ෂී අපි මං හිතන්නේ වසර 5ක විතර කාලයක් මේක සම්පූර්ණ ගවේෂණය කරා. ඒ වගේම මේ කොකාවල් වල මිය ගියපු 64 දෙනෙක් වන සබළුන්ට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න ඕන කියන කාරණාව. ඒ නිසා තමයි අපි මේ ලෝක යුද ඉතිහාසයෙන් සංගවිච්ච ප්‍රවෘත්තියක් කරගෙන ඒකට සාධාරණත්වයක් කරන්න විශේෂම කපිතන් සාලිය අලදෙනිය ඇතුළු කොකාවිල් වීරයන් 64 දෙනාට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න තමයි මේ කොකාවිල් කෘතිය නිර්මාණය කළේ. ඒ වගේම අනාගත පරපුරට, අධ්‍යාපනය ලැබෙන පරපුරට යුද සාහිත්‍යයේ මූලික අවබෝධය ලබා දෙන්න, විශේෂයෙන්ම වර්තමාන යුද්ධයෙන් පස්සේ හමුදාවට එකතු වෙච්ච නිලධාරීන්ට ඒගොල්ලන්ටත් අවම වශයෙන් මේ ගැන අවබෝධයක් ලබා දෙන්නයි ඇත්තටම මේ කාර්යය සිද්ධ කරේ.
ඔව් ඇත්තටම ඔබ යම් කිසි වූ ඉඟි කිහිපයක් පළ කරන ලැබුවා මේ කොකාවිල් සෙබළු 64 දෙනා ඒ වගේම සාලිය අලදෙනිය කියන කපිතන්වරයා පිළිබඳව. අපි දන්නවා දැන් 30 වසරකට ආසන්න කාලයක් පැවති ඒ සිවිල් යුද්ධයේදී යුද හමුදා මධ්‍යස්ථාන ගණනාවක් ප්‍රහාරයට ලක් වුණා. ඒ වගේම යුද හමුදාව පැත්තෙන් ගත්තොතින් ජයග්‍රහණ අත්පත් කරගත් අවස්ථාවන් ගණනාවක් තියෙනවා. මේ හැම එකක් අතරෙදිම ඇයි මේ කොකාවිල් මොකක් දෙහි විශේෂත්වය?
දිල්ලු ක්ෂේත්‍රම කොකාවිල් ගන්න පුළුවන් සිදුවීම් දෙකක් තියෙනවා. එකක් තමයි ඇතර මේක ඔබ මේ අහන ප්‍රශ්නේ ඉතාම වැදගත් එකක්. මම කියන්නේ මේ වැඩසටහන අහන සියලුම ශ්‍රී ලාංකිකයින්ට කොකාවිල් කියන සිදුවීම කෙනෙකුට දකින්න පුළුවන් යුද ඉතිහාසයේ තවත් එක සිදුවීමක් විතරයි කියලා. ඔව් ඇත්ත, තවත් එක සිදුවීමක් පමණයි. හැබැයි සිදුවීමට තියෙනවා බලපාපු විශාල කතාවක්. හේතුව තමයි කොකාවිල් වල හිටියේ සෙබළු 64 දෙනෙක් හිටියේ. එතකොට එක් නිලධාරියෙක් කපිතාන් සාලි අලදෙනිය කොකාවිල් කියන තැන හරියටම කිව්වොත් 1980 ගණන්වල මුල රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන ඉදිකරේ කොකාවිල් කියන තැන ස්ථානයේ කොකාවිල් කුළුණ නැත්නම් ටවර් එක. එතකොට උතුර දකුණ සම්පූර්ණ කමියුනිකේෂන් සිස්ටම් එක හැන්ඩල් කරේ සම්පූර්ණම මේ කොකාවිල් ටවර් කරහා. එතකොට යුද හමුදාවේ උතුරත් දකුණත් යා කරන සංනිවේදන සම්බන්ධතා ඇති වුණේ මේකෙන්. එතකොට සැපියුම් මාර්ග සියල්ල තීරණය කරේ කොකාවිල් කුළුණේ හරහා තමයි. එතකොට යුද හමුදාවේ බොහෝ රහස්, ඒ වගේම රේඩාර් සිස්ටම් එක, ඊට පස්සේ ගිනිඅවි සම්බන්ධ කරුණු කාරණා, මේ සියලු දේවල් සංඥා පද්ධතිය හරහා තමයි සිද්ධ වුණේ. දැන් වගේ දුරකථන පහසුකම් තිබුණ නැති අවධියක මේ සියලු දේ තීරණය කරේ කොකාවිල් කුළුණ හරහා. එතකොට ත්‍රස්තවාදීන් කාලයක් පුරා විමර්ශනය කරා කොකාවිල් කඳුර හෝ ටවර් එක අල්ලගැනීමේ වැදගත්කම මොකද්ද කියලා. ඔවුන් දැනගත්ත මේක අද අල්ලගත්තොත් හෙට වෙනකොට උතුර ඔවුන් අතර පත් වෙනවා කියලා. මොකද සියලුම මේ කමියුනිකේෂන් සිස්ටම් බිඳ වැටෙනවා. ඒ නිසා ඔවුන් සෑහෙන කාලයක් මුළුල්ලේ ප්ලෑන් කළා තමයි සෙකන්ඩ් මෝ එකේදී දෙවන ඊළාම් යුද්ධය 1990 අප්‍රේල් 23 වෙනිදා පටන් ගත්තේ. ඔවුන් නේවිල ඉඳලම මානුකුලම් වලට, කිල්නොච්චි වලට, යාපනයේ කොටුවට ඔබට මතක ඇති දිගටම ප්‍රහාර එල්ල කරන්න ගත්තා 90 දශකයේ මුල. ඊට පස්සේ මෙතනදී ඔවුන් හැමතිස්සෙම හිතුවේ කල්පනා කරා යම්කිසි විදියකින් මානුකුලම් සහ කිල්නොච්චි කියන අතර නගර අතර තියෙන මේ කොකාවිල් තැන අල්ලගත්තොත් ඔවුන්ගේ අරමුණට යන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි ඔවුන් පුරා දවස් 4ක් කොකාවිල් කඳුරට ප්‍රහාර එල්ල කරේ. එතෙන්දී දිල්ලුක්ෂි කොකාවිල් කඳුරට මුලින්ම ඔවුන් කරේ තිබුණු ලිඳට වස මිශ්‍ර කරා, වතුර නැතුව ගියා. ඊට පස්සේ සෙබළුන්ට කෑම නැතුව ගියා. එක සැරයක් ආව චොප එකක් ආව කෑම දාන්න. එතකොට ඒකට ගුවන් ප්‍රහාර එල්ල කරාම ඒ කෑම දැම්ම එක වටනේ ත්‍රස්වාදීන් හිටපු ඒරියා එකට කෑම නැතුව ගියා. අන්තිමටම සටන් කරන්නේ ඔවුන්ට අවශ්‍ය අවි ආයුධ බුලට්ස් තිබුණ නැහැ සහ කීප දෙනෙක් තුවාල වුණා. එතකොට මේ කාරණාත් එක්ක ඔවුන්ට කිසිම දෙයක් කරගන්න පුළුවන් වුණ නැහැ. හමුදාවේ සප්ලයි සැපියුම් මාර්ග සියල්ල අවහිර වුණා. ඊට පස්සේ දවස් 4ක් සම්පූර්ණ සටන් කළා. යුද හමුදා මූලස්ථානයෙන් කොකාවිල් වල හිටපු කපිතාන් අලදෙනියතුළු නිලධාරීන්ට දැනුම් දුන්නා කඳවුර අතහැර පසුබසින්න කියලා. වරක් දෙවරක් නෙමෙයි තුන් වරක්. ඒ අවස්ථාවවලදී කපිතාන් අලදෙනිය කියලා සිටි කරුණු දෙකයි. එකක් තමයි තුවාල වෙච්ච සෙබළුම අරගෙන යන්න විදියක් නැහැ, ඒ නිසා මට යන්න බෑ. දෙවෙනි කාරණේ තමයි ඔහු ප්‍රකාශ කරා කොකාවිල් කඳවුරේ ටවර් එක දුන්නොත් ත්‍රස්තවාදීන් අතට හෙට උදේ වෙනකොට යාපනය සම්පූර්ණයෙන්ම යාපන අර්ධද්වීපෙම අල්ල ගන්නවා. එහෙමනම් කරන්නේ මම මගේ සෙබළුම කඳුරෙන් පිටත් කරනවා. මම කඳුරත් රැකගෙන අවසන් මොහොත දක්වා සටන් කළ බැරි නම් සිදුහානි කරගන්නවා කියන දැඩි තීරණයක ඔහු හිටියා. ඒ රෙකෝඩ්ස් තියෙනවා අදත් යුද හමුදාවේ. අවසානයේ උනේ දවස් 4ක් සම්පූර්ණම ඒ වගේ සටන් වැදුනා. කෑම බීම කිසිම දෙයක් ඇතුව මහ වර්ෂාවේ අවසානට ජූලි 11 වෙනිදා කිව්වා අවසානම් පණිවිඩ යුද හමුදා මූලස්ථානයේ දැනුම් දුන්නා අද දවල් වෙනකොට කඳුර තැහැල සිදුනට මෙයන් කියලා. නමුත් අලදෙනිය තීරණය කළා තිබුණා ඔහුගේ ප්‍රධානීට දැනලා තිබුණා සිදුනාම ගියත් මම යන්නේ නැහැ කියලා. පස්සේ දුල්ලුක්ෂි හිම අවස්ථාවකදී මෙයා කඳුරේ හිටපු තුවාල ලත් සහ අනිකුත් 60 ගානම එකතු කරලා එක තැනකට කළා. ඔවුන්ට කියලා තිබුණා මෙතන සිට මම නෙවෙයි නායකයා, අපි හැමදෙනාම මෙතන ලීඩර්ෂිප් එක ගන්නවා, කැමති කෙනෙක් යන්න මානුකූලම් වලට පේරලා පලා යන්න මගේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි හැම කෙනෙක් මිකහණින් කිව්වා අපි යන්නේ නැහැ, අපි අන්තිම දක්වා ෆයිට් කරනවා, බැරි නම් සර් අපි කඳුරත් එක්ක සූසයිඩ් කරගමු සම්පූර්ණම කියලා. අවසානට මේක ඉතාම උපක්‍රමශීලීව කපිතාන් අලදෙනිය ප්ලෑන් කරා. ඒ තමයි වවුනියාවත් එක්ක කතා කළ යුද ගුවන් හමුදා මුලස්සනත් එක්ක කතා කළ. ඔහු බලවත් ඉල්ලීමක් කරා අදහස් වෙනකොට අපිට ෆයිට් කරන්න අවස්ථාවක් නැහැ, සිල් දේ ඉවරයි. එතකොට අදහස් වෙනකොට කඳුර ත්‍රස්තවාදීන් අල්ල ගන්නවා, අපි සංඛ්‍යාමක් දෙනවා කඳුර ඇතුළට එන්න කියලා. ත්‍රස්තවාදීන් ආපුහම අපි ත්‍රස්තවාදීනුත් කඳුරේ සිල් දෙයත් විනාශල යන්න බෝම් බ්ලාස් කරන කියලා තමයි ඔහු කිව්වේ. ඒක සම්මතයට පටහැනි කාරණයක්. හැබැයි අලදෙනිය එක දිගටම කිව්වා අපි ඔවුන් අතින් මැරෙන්නේ නැහැ. අපි වීරයෝ වගේ මැරෙනවා. හැබැයි මැරෙන්නේ උණු මරාගෙන සිවුල් දෙන්නේ නැති කරගෙන. අවසානට උනේ හවස 4ට විතර පමණ යටත් වුණා. යටත් වෙනකොට විශාල ප්‍රමාණයක් අපිට ලාංචි හැටියට ත්‍රස්තවාදීන් 300 400 ප්‍රමාණයක් ඇතුළට ආවා. මෙයා එතකොට මේ ගුවන් තරඟ මගින් පණිවිඩ දුන්නා. අවසානට ඇතුළේ ඉන්නවා. දැන් අපි සිවුල් ගාම නැති වෙන්න බෝම්බ හෙලන්න කියලා. ඉතින් එහෙම සිදුවීමක් දිලෘක්ෂි පොතට ගත්තු කාරණය තමයි ලෝකේ යුද හමුදා මේ වගේ දෙවෙනි ලෝක යුද්ධෙත් තියෙනවා. ඊට පසු කාලෙවත් තියෙනවා යුද හමුදා කඳුළු බිඳ වැටිච්ච. හැබැයි ඒ හැමදැනකදීම එක්කෝ යම්කිසි පිරිසක් පලා ගිහින් තියෙනවා. නැත්නම් යම්කිසි පිරිසක් පන්නල යවලා තියෙනවා. නැත්නම් යම්කිසි පිරිසක් බේරලා තියෙනවා. මේකෙදි 63 දිනක් සමග නිලධාරියෙක් එකම තීරණයක හිටියා. අපි යන්නේ නැහැ. අපි මේකත් එක්ක විනාශ කරගන්නවා කියලා. ඉතින් එහෙම සිදුවීම වාර්තා වෙලා නැහැ. අපි ගොඩක් මේ සම්බන්ධයෙන් තොරතුරු හොයා බලද්දී එහෙම සිදුවීම වෙච්ච යුද සිදුවීම් නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ මෙන්න මේ කාරණය මේ වීරත්වයත් එහා ගිය උදාරත්වය කතා කරන්න අවස්ථාවක් අපිට ආයි ලැබෙන්නේ නැහැ. මේක එක සිදුවීමක් වෙන්න පුළුවන්. හැබැයි මේක 64 දිනකට එක තීරණයකට ඇවිල්ලා සිදුවිහානි කරගන්නවා කියන දිලුක්ෂි ලොකු කාරණයක්. එහෙම වෙන්නේ නැහැ සාමාන්‍ය ලෝකේ. ඉතින් ඒ නිසා ඒක තමයි අපි මේ කෘතියට පාදක කරගත්තේ. මෙන්න මේ වීරින්ට ඒ ගෞරවය දැම්මත් අඩු ගානෙන් අවුරුදු 26ක් හතක් ගිහිල්ලා හරි ඒ ගෞරවය දී යුතුයි. ඒ ඔවුන් ගැන ලෝකෙට කතා කරන්න ඕන කියලා අපි මේ කතා කරන්නේ හඬක් නගන්නේ මේ සිද්ධියට ඔන්න ඔය කාරණේ නිසා.
ඔව් දැන් අපි දන්නවා ඔය සිදුවීමට කථානායකයා බවට පත් වුණු කපිතාන් සාලිය ආලදෙනිය විරුවා පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවා. මං හිතන්නේ ඒක පළවෙනි අවස්ථාව ශ්‍රී ලාංකීය
යුද
ඉතිහාසයේ වැනි වූ සම්මානයකින් පිදුම් ලැබුවා. එතකොට දැන් මේ වගේ මේ අතීතයට ගිය කතාවක සුළුමුළු හොයාගන්න තොරතුරු හොයාගන්න එකත් එච්චර ලේසි පහසු කාර්යතාවයක් නෙමෙයි. අපි දන්නවා අපේ යුද්ධයත් එක්ක ඇතමයි මිය ගියා, ඇතම රණවිරුවන්ගේ මිය යාමත් එක්ක, ඉහළ නිලධාරීන්ගේ මිය යාමත් එක්ක, ඇතම වෙලාවට සැඟවිලා ගිය මගහැරලියගේ කඳුළුනුත් අනන්තවත් ඇති. ඔබ කොහොමද මේවා පීරලා හොයාගත්තේ?
දලුක්ෂේත්‍ර මම මේ මාධ්‍ය හිටපු කාලය තුලත් යුදපුවත් ආවරණය කියන එක තුල හිටියා. විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය දෙකෙන් මම ওই කාර්යයට සම්බන්ධල හිටියා බොහොම. ඒකත් එක්ක මේ මට ඒක පහසුවක් වුණා. විශේෂයෙන්ම ඊට පසු ගායනවා දැන් අපි අර ආර්ය පදන මහරහා හමුදාවට ගොඩක් වැඩ කරනකොට මට මේ ගොඩක් ආබාධිත අපේ සමුදා සොයුරාන් ඊට පස්සේ එදා හිටපු තරුණ නිලධාරීන් අද වියපත් ජේසු නිලධාරීන් හමුදාවේ මේ බොහෝ දෙනෙක් නිතර මුණ ගැසෙනවා. එතකොට ඔවුන් ඉල්ලන කාරණයක් තියෙනවා. තමයි මේ යුද සාහිත්‍ය කියන කාර්යයට ඕන දේවල් ස්ථාපිත කරන්න පුළුවන් දේවල් කරන්න කියන එක. දෙවෙනි එක මේ වගේ සිදුවීම් මේ වගේ නොකියුගොත් රටට කවදා හරි දවසක මතු පරපුරට අපිට හෙට දවසට කතා කරන්න විදිහක් නැහැ කියන එක. ඉතින් ඒ නිසා දිලුක්ෂි ගොඩාක් වෙලාවට ඒවට අවශ්‍ය මේ ඩීටේල්ස් හොයාගන්න ගොඩක් අවස්ථාවක් ලැබුණා. උතන දිලුක්ෂි කාරණයක් කරන කොකාවෙල් සිද්ධියේදී තුරුණේ එකම එක්කෙනයි. ඒ තමයි අරක් ගැමියා සිවිල් සේවකයෙක් කිරි දයන්ද කියලා. ඒ මහත්මයාව කපිතාන් අලදෙනිය අන්තිම මොහොතේ අන්තිම විනාඩි 5ේදී ඔහුට කෑ ගහලා කපිතාන් අලගේ බලපෙටියක් දීලා බොහොම අරුවෙන් පන්නල එව්වේ මේ සිද්ධිය කියන ලෝකෙට කවුරු හරි ඉන්න ඕන, උඹ පලයන් බේරලා ගිහිල්ලා මේ සිද්ධිය කියපන් කියලා. ඉතින් ඔහුත් බෑ කියද්දි. ඉතින් ඒ නිසා ඔහුත් ගොඩක් මේ සිද්ධි විස්තර කරා. දැන් ඒ අරගේ මහතා ඇවිල්ලා දවස් ගාණක් මාත් එක්ක මේ ගැන කතා කරා. ඔහුගේ ප්‍රකාශ දින පොත්පත්වල ගියපු ඒ යුගයේ. ඉතින් ඒ නිසා මේක ටිකක් අපහසු දිලුක්ෂි. ඇත්තටම අපහසුයි. ලංකාවේ යුද සාහිත්‍යයක් ස්ථාපිත කරනවා කියන කාරණේට, යුද සාහිත්‍ය ගැන කතා කරනවා කියන කොටත් අම්මෝ ඒක නිකන් ත්‍රස්තවාදී කරනවා වගේ වැඩක්. අපිට අපේ ඉතිහාසය ලියන්න බැරි තත්ත්වයකට ඇවිත් තියෙනවා. මොකද ඒක කියන ගාම්ම විවිධ පාර්ශවයන් කියන්නේ වැඩක් නැහැ, ඔය සාහිත්‍යෙම වැඩක් නැහැ, ඔය සිදුවීම යටපත් කරලා දානවා කියන තැන තමයි තියෙන්නේ. නමුත් මම කියන්නේ මේ සිදුවීම ඉතිහාසයට දෙන්න ඕන නිසා, නගත පරපුරට දෙන්න ඕන නිසා අපි විසින් දැම්මත් කළ යුතුයි.
ඔව් ඇත්තටම චරිත දැන් ඔබ එක්තරා මේ අවස්ථාවකට සංදිස්ථානයකට ආවා කියලා මට හිතෙනවා. මේ යුද සාහිත්‍යයක් බිහි කිරීමේ කාර්යාවලිය සඳහා ශ්‍රී ලාංකීයන් කොයි වගේ දායකත්වයක් සපයන්න ඕනද, මොනවද කරන්න ඕන කියන කාරණාව පිළිබඳව අපිට අතීතයෙන් සම්පූර්ණයෙන්ම මිදිලා මේ අමුතුම ජාතියක් විදිහට ඉස්සරහට යන්න බැහැ. දැන් යුද සාහිත්‍යයක තියෙන අවශ්‍යතාවය පිළිබඳව අපි කතා බහ කරද්දි මේ දැන් ලංකාව ඇත්තටම තව කොච්චරක් දුර යන්න ඕනේද?
දිලුක්ෂි කියන්න අතිශය කනගාටුයි. මෙච්චර දරුණු යුද්ධයක් තිබිච්ච රටක, 30 වසරක මෙච්චර කැපවීම කරපු මේ සෙබළුන් ඉන්න රටක යුද සාහිත්‍යයක් බිහි වෙච්ච එකම රට ලංකාව. අපි මේ කතා කරු යුද සාහිත්‍ය කියන කාරණය ගැන කතා කරොත් එහෙම ඉන්දියාවේ කාශ්මීර යුද්ධෙදී වසර 30ක් විතර කාලයකදී ඉන්දිය පාකිස්තාන් මේ බෝඩර් එකට කාශ්මීර යුද්ධෙ මැරලා තින්නේ සෙබළුන් 1000කට වැඩි ප්‍රමාණයක්. අපේ 27000ක් විතර මැරලා තිනවා. එතකොට දීවිච්ච පොත්පත් ලක්ෂයකට වැඩි බහුතරයක් සම්මාන ලැබුවා. ඒකට මම පහුගිය කාලේ පුරාම බැලුවා ඉන්දියන් සිනමාවේ කොච්චර සිනමා නිර්මාණ වෙලා තියෙනවද කියලා. මේ සිද්ධිය සම්බන්ධයෙන් චිත්‍රපටි 927ක් ඇවිල්ලා තියෙනවා. මම දැකපු මම හොයාගත්තු සාක්ෂි තියෙනවා 927ක් ඇවිල්ලා තියෙනවා සිනමා නිර්මාණ. අපේ ලංකාවේ පහක්වත් නැහැ. හැබැයි හමුදාවට මඩ ගහලා ප්‍රහාරෙල කළා අවරගණේ නිර්මාණ බිහිවලා තියෙනවා 10ක් 15ක්. ඒ ඔක්කොම සම්මාන දෙනපු නිර්මාණ මම ඔබට ඒ ගැන කියන්න අවශ්‍ය නෑ, රටම දන්න කාරණයක්. එතකොට එහෙම රටක් තමයි ලංකාව කියන්නේ. ඊළඟ එක කාරණේ තමයි සාමාන්‍යයෙන් යුද සාහිත්‍යයක් ආරම්භ වෙලා තින්නේ අපේ රටේ අපි දන්න තරමින් දුර්ගම රජුරුන්ගෙන් තමයි. දුර්ගම රජුරුව යුද්ධ කළා, එලා රජතුමා පරද්දලා, ඒ කරපු සටන් ගැන ලියවිච්ච ලිඛිත සාක්ෂි තමයි අදිනකොට පරම්පරාවෙන් ඇවිල්ලා අද සිනමා නිර්මාණ බිහි වෙලා, පොතපත බිහි වෙලා, ගොඩක් සාහිත්‍ය කතිකාවන් තමයි බඩට පත්වල තියෙන්නේ. අපි අවුරුදු 10 ගන්න පස්සේ දන්නේ ඒ පැවති යුද සාහිත්‍යය තමයි. ඉතින් මම කියන්නේ තම අවුරුදු 25කින් අහලා බලන්න වැඩි ඕනේ අවුරුදු 9ක් යනකොට අමතක වෙච්ච රටක මේ සාහිත්‍ය ගැන කතා කරන්න කවුරුත් නැති වෙනවා. ඒ නිසා තමයි අපි බොහෝ වෙලාවට කියන්නේ ලංකාවේ අය මේකට දායකත්ව දෙන්න ඕන කියලා. ඇත්තටම පෞද්ගලික මම බොහෝ වෙලාවට හමුදාවේ අපේ නිලධාරීන්ව දැනුවත් කරලා මේ සම්බන්ධයෙන් ලියවන්න උත්සාහ කරනවා. ඒකට මම උදාහරණයක් ඔබට කියන්නම්. හිටපු යුද හමුදාපති ජෙනරල් කෝට්ටුගොඩ මහත්මයා මේ දවසල පොතක් කරනවා පුනරින් ඔහුගේ අද්දකීම් ගැන. ඔහු එතකොට ඒ ප්‍රදේශයේ බාහිරටපු කර්නල්වරයා. තවත් හමුදා නිලධාරීන් කීප දෙනෙකුම ඩිසේබල් සහ බොහොම මේ අඩමාණ්‍ය අනතුරුදායකත්වයක් වෙන්නේ පැරලයිස් වෙච්ච මගේ හමුදාවේ ජේසුස් නිලධාරීවරයෙක් ඉන්නවා. මම මේ දවසල ඔහුට කී කිය බොහෝලාට ලියව ගන්න උත්සාහ කරනවා. මොකද ඔහු තව කොච්චරක් ඉඳිද කියන්න බෑ. ඊට පස්සේ ඔහු මේ සංගමන් ඉන්න මේ ඉතිහාසයේ මහා දැවැන්ද කතා ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා අපි බලනවා මේ වගේ දේවල් කරොත් තමයි හෙට පරපුරට දිල්ලුක්ෂි මේ කාර්යය ඉතුරු වෙන්නේ. මේ එක පිරිසක් එකතු වෙලා මේකට මේ ගහන එකවත් මේක අපහසු ලක්කන එකවත් නෙවෙයි කරන්න ඕන. හටක් වෙනුවෙන් මේක තියෙන්න ඕන.
ඔව්, දැන් ඇත්තටම දැන් අපි බලුවොත් එහෙම මේ රණවිරුවන්ගේ පැත්තෙන් මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා මේ අර රණමගොස්සේ නන්දි කඩල් වගේ ග්‍රන්ථවලට විශාල ප්‍රතිචාරයක් ලැබුණා. ඊට පස්සේ අපි දැක්ක සමාජය තුළින්ම ඔහුට යම් කිසි වූ අපහාසාත්මක ප්‍රහාර එල්ල වෙනවා. දේශපාලනයක් ඔහු සතු තිරණ එක වෙනම කතාවක්. නමුත් ඔහු යුද්ධයට සක්‍රියව දායක වුණු පුද්ගලෙක්. අපි සමාජයේ පැත්තකින් මිතියමුකෝ. ත්‍රිවිධ හමුදා පැත්තෙන් මේ සම්බන්ධව තියෙන වාතාවරණය ඔබ දකින්නේ කොහොමද?
ඇත්තම දිල්ලුක්ෂි කතාව ඔබ කිව්වා හරි. මොකද හේතුව හැම කෙනෙක් ඇතුළෙම තියෙන තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයක්. ඒක තමන්ට ඇතුළේ තියාගන්න පුළුවන්. නමුත් ඉංහැට කියපු ජාතික කාර්යයන් වලදී තමන් ඒක පැත්තකින් දීලා මේ දේවල් කරන්න ඕන. මම හිතනවා කමල් ගුණරත්න මහතාගේ කෘතිය සම්බන්ධයෙන් එළියේ යනවා මහ දැවැන්ත මේ ගැරහීම් සහ විවේචන. ඔහු සමාජයට අලුත් පණිවිඩයක් දුන්නා. පැටල හිටපු මොරාල් එකක් නැතුව හිටපු මිනිසුන්ට උත්තේජනයක් දුන්නා. ඒ නිසා තමයි මිනිස්සු මුරුසම් වරුසාවක් කරන වගේ ගිහිල්ලා මේ පොත හොයාගෙන ගිහිල්ලා ගත්තේ.
ඇත්තටම දැන් එතනදී අපිට දේශපාලනයම කියලා කියන්නත් බෑ මේ චරිත. මොකද තමලිනීගේ ග්‍රන්ථයත් මිනිස්සු ආදරෙන් වන්දගත්. ඒ කොටි සමාජිකාවක්.
එතකොට මේ ඔයා දන්නවද, ඒ කියන්නේ බුක් ෆෙයා එකේදී පොත් ප්‍රදර්ශනයේදී වැඩිම ගිය පොත් වලින්කත් තමයි ජෙනරල් කමල්ගුණරත්න පොත තරමටම කමලිනීගේ පොත. ඔබ කියපු කාරණේ හරි. බොහෝ වෙලාවට කාරණා දෙකක් දැනෙනවා. එකක් තමයි ත්‍රිවිධ හමුදා තුළ ඉන්න නිලධාරීන් ලියන්න කැමති කට්ටිය ඉන්නවා. මට පෞද්ගලික අත්දැකීම් තියෙන ගොඩක්. මමත් එක්ක කතා කරපු මං හිතන නිලධාරීන් අඩුම තරමින් 75ක් 100ක්. ඔවුන්ට මම කෑ ගහනවා ලියන්න කියලා. මොකද ඔවුන් ලියන්න ඕන දිල්ලුක්ෂි. මොකද ඒ සිදුවීම් මහප්ප මේ විශ්වය හිතන්න බැරි සිදුවීම් දිනවා. ඒ සිදුවීම් මං හිතන්නේ එහෙම දේවල් අහන්නවත් ලැබෙයිද කියලා මේ 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 ලෝකේ. මං හිතන්නේ ඇමරිකන් හමුදාවත් එක්ක කරපු වියට්නාම් සටනේදී මේ වගේ සිදුවීම් අහන්න ලැබුණේ නැහැ. මේ ඉන්දියාවේ උච්ච නිර්මාණ බිහි වුණාට මේ කාශ්මීර් බෝඩර් එකේ සිදුවීම් වගේ සිදුවීම් සිදු වුණේ නැහැ. අපිට හිතා ගන්න බැරි විශ්ව විශ්වාසන කරන සිදුවීම් තියෙන මේ යුද්ධය තුළ. ඉතින් ඒ වගේ ඒවා තියාගෙන හදවගත්තු නිලධාරීන්ට ලියන්න මඟ පාදන්න කියලා අපි මේ ළඟදී තිබුණු ප්‍රසිද්ධ සාකච්ඡාවලදී කියා හිටියා මේකට අවස්ථාවක් දෙන්න කියලා. නමුත් ඔබ කියන කාර්ය මොනයම් හෝ හේතුවක් නිසා පසුගාමි වෙලා තියෙනවා ත්‍රිවිධ හමුදාව තුළ. ඒ වගේම සිවිල් සමාජය දුවත් තිනවා. තව දෙයක් තියෙන දිල්ලුක්ෂි කියන්න ඕන, මාධ්‍යකරුවන්ට වගකීමක් තියෙනවා, අයිතියක් තියෙනවා මේ සිදුවීම් සම්බන්ධයෙන් වග විභාග කරලා කතා කරන්න. විශ්වවිද්‍යාලවලට අයිතියක් තියෙනවා, විශ්වවිද්‍යාල ආචාර්යන්ට අයිතියක් තියෙනවා මේ සිදුවීම් සම්බන්ධයෙන් පර්යේෂණ කරන්න. දැන් ජනරල් දයරත්නායක මහත්මයා සහ මම පෞගිය ෆෝරම් දෙකක විතර අපි කතා කරා මේ සම්බන්ධයෙන්. විශ්වවිද්‍යාලවල ඇයි ලංකාවේ මේ මේ සාහිත්‍ය කතන්දරය හෝ මේ වීරත්වය හෝ නැත්නම් අපේ පරාජය හෝ ජය ගැන හරි ඇයි කිසිම රිසර්ච් එකක් වෙන්නේ නැත්තේ? කොහොමද මේක උනේ? ඒතකොට මේ සිදුවීම් වලට සම්බන්ධ වෙච්ච නිලධාරි සම්බන්ධයෙන් කතා කරලා ඩේටාබේස් එකක් හදන්නේ නැද්ද? පුස්තකාල වලට ගන්න යම්කිසි ළමයින්ට පරිශීලනය කරන මේ තොරතුරු ටිකක් එකතු කරන්නේ නැද්ද කියලා. හැබැයි දිටුක්ෂි මොනියම් හෝ නිසා උඩින්දලා ආපු යාන්ත්‍රණයක මන්දගාමි බව නිසා මේක අතරලා තියෙනවා.
දැන් මේ ජනප්‍රිය මාතෘකාවක් මම ඔබෙන් අහන්නම් චරිත්. අපි දන්නවා දැන් මේ සංහිඳියාව කියන වචනය සෑහෙන්න පාවිච්චි වෙනවා මේ දවස්වල. සංහිඳියා යාන්ත්‍රණය හරහා එකම රටේ දෙපිරිසක් යුද වැදුණා. එකම රටේ සිවිල් පුරවැසියෝ අවසානයේදී කෙසේ හෝ මේ නිමාවට පත් වුණා. දැන් දෙගොල්ලෝ එකතු වෙන්න ඕනේ. ඒක බොහොම සාධාරණයි. අවසාන වශයෙන් කාගෙත් පැතුම සාමය, එකට ජීවත් වීම. දැන් මෙවැනි නිර්මාණ කිරීමේදී දැන් පැවති යුද්ධයක මේ අර්බුදකාරී වාතාවරණ එළියට අරගෙනීමේදී සංහිඳියා යාන්ත්‍රණයට බාධාවක් වෙන්න පුළුවන් කියන මතයකුත් තියෙනවා ජන සමාජයේ. අපි අවංකව කතා කරුතින් ඔබ දැන් මේ 1990 කොකාවිල් ග්‍රන්ථය හරහා අපේ යුදවිරුවන්ගේ වීරත්වය එළියට අරගෙන ඇවිල්ලා යුද්ධයේ එක්තරා සංගිවිලා ගිය පරිච්ඡේදයක් මතපිටට අරගෙන ආවා. සාහිත්‍ය නිර්මාණයකරණය හරහා එවැනි වූ ක්‍රියාදාම සිදු කිරීමේදී අර සංහිඳියා යාන්ත්‍රණයත් එක්ක කොච්චර ඕක ගැළපෙනවා කියලාද ඔබ හිතන්නේ?
දිලුක්ෂි මෙහෙමයි, ඔබ කියපු කතාව හරි. මොකද හේතුව අපි කියන්නේ අපි හැමතිස්සම කියන්නේ හනුරු ෆයිට් කරේ සිවිල් ජනතාවට එහෙම නෙවෙයි. මේ රටේ එක්තරා අතිශය භයංකාර බඩදරු අම්මල විනාශ කරලා දාපු, එතකොට බස්වලට බෝම්බ දීලා සිවිල් ජනතාව සංහාරය කරපු, ඒ වගේම එක රැයෙන් කඳුරු පිටින් සමුලඝාතනය කරපු ස්වස්වාදී කණ්ඩායමට මිසක් සිවිල් ජනතාවට නෙවෙයි. අදටත් ඔබ විශ්වාස කරනවා දිල්දුක්ෂි, මම නිතරම උතුරුනගරයට යන කෙනෙක් නිසා මම දන්නවා, අදටත් මුලතිව් කිල්නොච්චුල ත්‍රිවිධ ජනතාව වැඳ වැටෙනවා හමුදාවට. ඔබ විශ්වාස කරනවද වැඳ වැටෙනෝ ඔබ ලංකාවට එන්න ආපුවම අපි යමු මේ බලන්න මේ කැස් දෙකෙන් දැක ගන්න මේ කියන කතාව ඇත්තද කියලා ඔබ විශ්වාස කරන්න. උතුරේ නැගෙනහිර දෙකේම හමුදාව තමයි මලගෙදරකට මලගියක් වුණාම ටෙන්ට් එක යවන්නේ. අසරණ දුප්පත් දෙමළ මිනිසුන්ට මිනි පෙට්ටිය අරන් දෙන්නේ. එතකොට ළමයි හම්බ වෙන්න අම්මලව දාගෙන හමුදා ජීප් වල එක්කන් යන්නේ හොස්පිටල්ට. ලේ දෙන්නේ හමුදාවේ කොල්ලෝ. අදටත් මම මේ කියන්නේ 2018 මේ මොහොතේ. එතකොට ඔබ විශ්වාස කරන්නේ දෙමළ ගම්මාන වලින් අපි ගිහිල්ලා කතා කරාම ඒ මිනිසු කියනෝ දේශපාලක්ෂ කීපණේගේ අවශ්‍යතාවයටයි මේ නැති ප්‍රශ්න අධිකරන්නේ මහත්වෝ, නැත්තම් හමුදාව අපිට දෙවිවරු කියලා. උතුර සහ නැගෙනහිර මම කියන්නේ ජන ජීවිතයේ සම්පූර්ණම ඒ මිනිසු ජීවත් වෙන්නේ හමුදාවේ පිහිටෙන් කුඹුරු වලට වතුර ටික දෙන්නේ හමුදාව. මේ මෝටර ටික දාලා වතුර ටික ගහලා දෙන්නේ හමුදාව. වැව් වලට බට දාලා. එතකොට මේ ප්‍රශ්නේ අධිකරන NGO යාන්ත්‍රණ හරි නැත්තම් ද්‍රවිඩ දේශපාලනයට සම්බන්ධ කට්ටිය හරි සිංහ දේශපාලන සම්බන්ධ කට්ටිය හරි ඔය කියන කිසි කෙනෙක් මේ මිනිසුන්ගේ ජීවිතවල සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට සංගීතය අධිකරලා දෙන්නේ දිල්දුක්ෂි ඇත්තටම හමුදාව. ඒක මම පැහැදිලිව වගකීමේ වගකීතු කෙනෙක් විදිහට මම මේ කතා කරන්නේ. ඒක උදුරනගෙන හොඳටම ගොඩනගලා තිනවා. තමිල්නි පොත ලියනකොට මම තමිල්නිව ළඟින් ඇසුරු කළා කාලයක්. ඒක මම කියන්න ඕන. ඒ කියන්නේ තමිල්ලිට මේක ලියලා මේ ඉංග්‍රීසි වලින් මේක කරගන්න අවශ්‍යතාවයක් තිබුණා. ඒක වෙනම කාර්යයක් දෙල්ලු කිය. ඒකට මම ඒගොල්ලන්ට කිව්වා කීප අවස්ථා දිනෝ ඉක්මනට මේක කරන්න කියලා. මොකද ඇය අසනීපෙන් ඉන්න කාලෙදී. එතකොට දිල්ලුක්ෂි තමිල්නි පොත ලියුවනේ. ඒකට තමිල්නි පොත ලියවලා ඒ පොත අද හැමදෙනාම කියවනවා. ඒක ඇතුලේ එල්ඩී සස්තවාදී සම්බන්ධනේ දරුණු විදිහට මේ ප්‍රහාර එල්ල කරලා දිනෝ, ඇයගේ හෘද සාක්ෂිය කතා කරලා දිනෝ. නමුත් ඒක වෙනම කාරණයක්. හෙට දවසේ ලංකාවේ යුද වීරත්වය හෝ සටන් බිම ගැන හෝ කොකාවිල්වලට එහා ගිහිල්ලා පුනරින්ගන ලියන අයිතියක් තියෙනවා. ද්‍රවිඩ මාධ්‍ය විදිහට අයිතියක් තියෙනවා පොත ලියන්න. ඒක නිසා මම කියන්නේ මේ කීපර්නෙක් පටලෝගෙන මේ සංගීතය කියන වචනේ පටලෝගෙන දිරුක්ෂි මේ ගැටුම් ඇති කරන්න උත්සාහ කරනවා මිසක් නැත්නම් මම කියන්නේ අපි හැම කෙනාටම මේ රටේ අයිතියක් තියෙනවා. අපි ප්‍රශ්නයක් වුණා, ඒක දැන් ඉවරලා තියෙනවා. නමුත් නිර්මාණ සම්බන්ධයේදී මොකද අපි ඔයා හිතන්න අපේ සිංහල කලාකරුව තමයි මේ විශේෂයෙන්ම හමුදාවට වැඩිපුරම ප්‍රහාර කළ සිනමා නිර්මාණ ගන්න සම්මාන ගන්න. ඔබත් ඒක දන්නව, මම දන්නව, රටම දන්නව, ලෝකෙම දන්නව. හැබැයි අපි කිසිලාවක් කියලා දෙනවද අපි ඔවුන්ට නිර්මාණ හදන්න එපා කියලා. හැබැයි ඔබ මතක තියාගන්න සරත් විදේසේකර මහතා ගාමිණී ෆිල්ම් එක හැදුවට පස්සේ ගාමිණීට නැති ප්‍රශ්න තරම් ගැහුවා. කොච්චර ප්‍රශ්න දි කරාද? ඒ වගේ මම කියන්නේ එක පාර්ශ්වයක් විතර මේක කරන එක සම්පූර්ණ වැරදි. සදාචාරාත්මකත් නැහැ සහ අපිටත් අයිතියක් තියෙනවා මේ දේව කතා කරන්න. දැන් ඔක මගෙන් ප්‍රශ්න කරපු අවස්ථාව තියෙනවා. යුද සාහිත්‍යයක් ගොඩනගන්න උත්සාහ කරන්නේ නැවත වතාවක් යුද්ධයකට රටගෙන යන්නද කියලා. මම හිතන්නේ ඒක හරිම දුර්වල මතවාදයක් සහ දුර්වල කාරණයක්. මොකද හේතුව කලින් කිව්ව වගේම යුද සාහිත්‍යයක අවශ්‍යතාවය තියෙන මතු පරපුරටනේ. එතකොට ඒ වගේමයි මේ වෙච්ච දේවල් ලෝක යුද ඉතිහාසෙත් නොවෙච්ච සිදුවීම් ලියා තැබීම හෝ නිර්මාණය කිරීම ප්‍රතිනිර්මාණය කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ යුද ඉතිහාසය කියලා. එහෙම නැතු මේක නැවත වතාවක් යුද්ධයට ඇදගෙන යාමක් හෝ ජාතිවාදී ව්‍යාප්ත කරන්න හෝ නැත්තම් වෙනත් ගැටුම් ඇති කරන කාර්යයක් නෙවෙයි. මේක අපි නොකරට අනිත් රටවල හැම දෙයක්ම වෙනවා. හොඳ උදාහරණේ වියට්නාම් යුද්ධයේදී ඇමරිකාව අන්ත පරාජයට පත් වුණා. නමුත් අද ඇමරිකාවේ සිනමා නිර්මාණ 2010 බිහි වෙනවා. වියට්නාමේ ජයග්‍රහණය කරේ පරාජය වෙච්ච ඇමරිකාවයි ජයග්‍රහණ නිර්මාණ බිහි කරන්නේ. ඒ තමන්ගේ ජාතිකත්වය ගැන හිතලා කරන දේවල්. ඉතින් ඒක නිසා දිලුක්ෂි මේ කතා කරන දේවල් කවදාකවත් ජාතිවාදී අදහස් හෝ නැත්තම් යුද්ධයකට රටගෙන යන්න අදහස් කරන දේවල් නෙවෙයි මේ කතා කරන්නේ. මේක ලෝකෙම දැන් ඉල්ලා සිටින කාරණයක් වෙලා. ඒකට මේ ජාතිභේදයක් නෙවෙයි ඇත්තටම. ඒ කාරණයට එකතු වෙන දෙමළ ජනතාවත් කැමති. මොකද උන් දන්නවා මේ ඉතිහාස ලියවෙන්න ඕන කියලා. ඒ නිසා මම හිතනවා අපි විවෘත මනසකින් බලලා කතා කරන මාතෘකාවක් මේක මේ හැඟීම් බර වෙලා මේ රට තවතැනකට ගෙනියනවා කියන අදහසින් බැලුවොත් තමයි මේක ප්‍රශ්නයක් වෙන්නේ.
ඔව් හොඳයි. දැන් අපි එහෙමනම් මේ සාකච්ඡාවේ අවසාන අධ්‍යයනයකට එළඹෙමු. චරිත, ඔබ දන්නවා ඔබත් මේ මාධ්‍යවේදියෙක් විදිහට විවිධ නිරීක්ෂණවල යෙදෙමින් තමයි මේ කර්තව්‍ය නිමාවට පත් කළා තියෙන්නේ. දැන් මේ 1990 කොකාවිල් ග්‍රන්ථ රචනයේදී ඔබේ හදවත වඩාත්ම සංවේදී බවට පත්වන තැනකින් මා කැමතියි මේ කතාව නිමාවට පත් කරන්න.
මං හිතන්නේ දිල්දුක්ෂි ඒක නම් ඇත්තටම මමත් ඇත්තටම ඔය කෘතිය රචනා කරද්දී පමත්තම්බල මමත් ඇත්තටම මේ අඬා වැටුණා. මේ නිර්මාණයට මං කරුණු හොයද්දි මට එක්තරා හමුදාවේ වාගියුතු මේ රටේ නිලධාරිකයෝ චරිත් මතක තියාගන්න නිවටියෝ වීරයෝ කරන්නත් එපා, වීරයෝ නිවටියෝ කරන්නත් එපා කියලා. මං ඒ කාරණේ හැමතිස්සෙම හිස් මුදුනේ පිළිගන්නවා. ඒ නිසා අපිට උමනා වුණේ හරිදේම පොඩ්ඩ කතා කරන්න. මොකද ඕකේ තියෙනවා එක්තරා පරිච්ඡේදයක් තියෙනවා. අලදෙනිය කියනවා දයානන්ද තමුසේ හොඳ මිනිහෙක්. මං තමුසේට මේ තමුසේට කන්නු විල දුන්නා. තමුසේ මගේ බලු පැටියා පෙප්සිවත් අරගෙන මෙතනින් ඉක්මනට යනෝයි.
ඒ කියන්නේ කපිතාන් අලදෙනිය මේ අවසාන වතාවට බේරිලා යන්න කියලා කියනවා හමුදා කඳවුර හිටිය
අරක්කෙමෙට බලු පැටියත් අරගෙන. එතකොට එයා බෑ කියද්දි යාට ගහලා කම්බුල් පාරක් ගහලා යාව කෑම්පකින් එලිට යවනු යවල යන තම යුද්ධයකතු වෙනවා. එතකොට බලු පැටිය වරගෙන යන්න කියලා කිව්වා. යාළඟට හතපු එච්චර මානුෂිකයි හමුදා සෙබළු. අපි එහෙම නොදකපු දෙයක් බලු පැටියට ආදරේපු හමුදා හෘදයාංගම හිතුණු වෙච්ච හමුදා කාලේ තමයි හිටියේ. ඒ නිසා අන්නේ වීරත්වයේ කියද්දී ඒක ඇත්තටම ඇඟට දැනෙනවා. ඒක හරි සම්මේදී.
ඔව් දැන් අපි දන්නවා දැන් මෙච්චර විශාල කාර්යයක් මේසා විශාල ජීවිත කැපකිරීමකින් ඉටු කරපු කාර්යයක් මේ වෙනකොට අන්තර්ජාතිකව කොයි ආකාරයේ අගයි මේකට ලක් වෙලා තියෙන්නේ කියලා විශේෂයෙන්ම අපි දන්නවා මානව හිමිකම් කොමිසමේ යම් චෝදනා මේ වෙනකොට එල්ල වෙලා තියෙනවා. දැන් අපි එහෙම කල්පනා කළොතින් එහෙම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ලෝකේ තිබුණු භයානකම ත්‍රස්තවාදී කණ්ඩායම විදිහට සැලකුණු කොටි ත්‍රස්තවාදය තමන්ගේ ස්වදේශික භූමිය තුළදීම පරාජයට පත් කළා. එතනදී ඔය එල්ලුණු චෝදනාවත් එක්ක ශ්‍රී ලංකා යුද හමුදාවට යම් කිසි වූ කළු පැල්ලමක් එකතු වුණා මේ මානව හිමිකම් කඩකිරීම කියන කාරණාව සම්බන්ධයෙන්. නමුත් අපි අන්තර්ජාතික සංවිධාන පැත්තට ගියොතින් එහෙම ශ්‍රී ලංකා යුද හමුදාව සිදු කරපු අවසාන මෙහෙයුමේදී සිදු කරපු ජීවිත ගලවා ගැනීම, පුනරුත්ථාපන කටයුතු, විශාල සංඛ්‍යාවක් ත්‍රස්තවාදී පිරිස් පුනරුත්ථාපනයට ලක් කරලා තියෙන ඔවුන් සාමාන්‍ය ජීවිත ගත කරනවා. එතකොට ඔවුන්ගේ පුනරුත්ථාපන උනාට පස්සේ ජීවිත කොහොමද, ඔවුන් රැකියා කරනවද, ඔවුන්ගේ අභිවෘද්ධියක් තියෙනවද, මේ සාක්ෂි අපි දකින්නේ අන්තර්ජාතිකව කතා බහ කරනවා. ඒවත් අර යුද සාහිත්‍ය වගේ සැඟවිලා පැත්තකට වෙලා තියෙන කාරණා බවට පත් වෙනවා. ඔබ විශ්වාස කරන්නේ කොහොමද මේ 1990 කොකාවිල් කියන ග්‍රන්ථය කොයි ආකාරයකින් පිටිවහලක් වේවි කියලාද මේ ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ මේ මානුෂීයත්වයේ කියන කාරණාව, මානව හිමිකම් රැකෙමින් ඕන යුද කලාව කියන කාරණාව ඉදිරියට ගෙන යෑමේ කාර්යාවලියදී
මම හිතන්නේ මේ සාකච්ඡාවේ දිලුක්ෂි අවසන් භාගය හරි ගෙනාවේ හොඳම තැනකට අතක් කතා කරන්න අවශ්‍යම කාර්යයකට ගෙනාවේ. පළවෙනිතාවට මේ SBS නාලිකාවෙන් මේ ලෝකෙටම මේ කතා කරන්න පුළුවන් නම් මේක අපි කියන්න ඕන. දිලුක්ෂි මෙතන තියෙනවා හොඳ කාරණයක් මම ඔබට කියන්නම්. අපි මේ එන මාසේ 30 වෙනිදාට නිකුත් කරනවා බංකර් කුරුටුගී කියලා එක්සිබිෂන් එකක්, ප්‍රදර්ශනයක් සහ කෘතියක්. බංකර් කුරුටුගී ගැන ලියවිලා තියෙන්නේ ත්‍රස්තවාදීන් විසින් අල්ලගෙන දෙන්න පුළුවන් ඉහළම දඬුවම් දීලා වදගාර හිරගන්නටපු සෙබළුන්ගේ හෘද සාක්ෂියේ හඬක්. මේ සෙබළුන් අවුරුදු 7, 9, 11 වෙනකන් ත්‍රස්තවාදීන් හිරගරන් ඉඳලා තිබුණා. දිලුක්ෂි මම දැන් සදේකට කලිනුත් ගියා මුල්තිව් වල තියෙන වදගාර බලන්න ගියා. එතකොට එකක ඉඳලා තිබුණා 18ක්. තව එක 9 දිනක වගේ ඉඳලා තිබුණා. මේ සෙබළුන්ගේ මේ නිර්මාණ වල තියෙන හාස්‍ය, ඒ වගේම උපහාසය, ඒ වගේම වීරත්වය, දුක, සංවේදනාව, හෘද සාක්ෂි ඔක්කොම තියෙනවා. හැබැයි වදගාරේ හිටපු 18 දෙනා මිය යාමට මත්තෙන් ඔවුන්ගේ ඇස් නොපෙනී ගිහින් දෙනවා. තරුණ සෙබළුන්ගේ ඇස් නොපෙනී ගිහින් දෙනවා. මොකද පොඩි කවුලකින් තමයි එළිය බලන් තියෙන්නේ. මාසෙකට සැරයක් තමයි නාන්න ඔවුන් එළියට දැම්මේ. එතකොට දවසකට සැරයක් තමයි බණ්ඩක්ක හෝ වම්බරුත් එක්ක කැම දීලා තිබුණේ. ICRC එකට නොපෙනෙන්න අවුරුදු ගාණක් අවුරුදු 11ක් මේකළු හිරකරන් හිටියා. අඩි 4.2 වගේ කාමරයක 4 දිනක් හිරකරන් හිටියා. එතකොට ඒගොල්ලොම නිදියන් හිටියේ හැමදාම මේ කට්ටිය හිටගෙන. මම මේ ඔබට කියන ගියේ ඒගොල්ලෝ ලියලා දෙනවා කුරුටුගී. මේ කුරුටුගී තුලින් දිලුක්ෂි තියෙන්නේ ඔවුන්ගේ හෘද සාක්ෂියට එහා ගියපු කතන්දරයක්. හේතුව තමයි බංග කුරුටුගී වල අභ්‍යන්තරයේ තියෙන්නේ ඔවුන්ට දීපු වද ගැන. ඇයි මේක ජිනීවා වලට එන්නේ නැත්තේ? අපි මේ දැන් මේ කතා කරන්න උත්සාහ කරන්නේ මේ සෙබළුන්ට දීපු මේ මානව හිමිකම් ලෝකේ දින සිරු මානව හිමිකම් උල්ලංඝනය කරලා මේ ඔවුන්ට වද දීලා කිලිනොච්චි අල්ලලා මුල්ති වලට එනකොට ඒගොල්ලෝ 10 දෙනා වෙඩි දීලා මරලා පුච්චල් දාලා තිනවා. හරිද? එතකොට මේගොල්ලෝ මැරෙන්න කලින් මේගොල්ලෝ ලියල් දිනව ගොඩක් දේවල් ඒ බිත්ති වල. එතකොට ඒගොල්ලෝ කියලා දිනව නොකිය කියලා දිනව ඒගොල්ලන්ට දෙන්න පුළුවන් ලෝකේ සිරුම දඩුවන් දීලා තිනවා. එතකොට මේ කියන මානව හිමිකම් කොමිසම් වලට ජිනීවා වලට මේක ගේන්න බැරිද? ඔබ කිව්වා වගේ මං කිව්ව කතා කරන්න ඕන කාරණයකට ඔබ ගෙනාවේ සම්දිස්ථානයකට මේ කුරුටුගී හෙට දවසේ ලංකාවේ සෙබළුන්ට දීපු දසවද සම්බන්ධයෙන් මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් ජිනීවා මේසෙ ගේන්න අපි උපරිම උත්සාහ ගන්නවා. ඒකට ඇත්තටම එක්සිබිෂන් එක පටන් ගත්තේ. අදටත් මේ වතගාර තියෙනවා. ඒක ගැන කතා කරන්න කිසිම කෙනෙක් පවතින රජයම් වලින් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැත්නම් රට ආදරය කරනවා කියන කණ්ඩායම් වලින් මුකුත් වෙන්නේ නැත්නම් ඊට පස්සේ මේ සම්බන්ධයෙන් අපේ මාධ්‍යයෙන් යමක් වෙන්නේ නැත්නම් මම හිතනවා අපි මේ කතා කරන බංකර් කුරුටුගී සම්බන්ධයේ තියෙන අභ්‍යන්තරය මේ සාක්ෂි සහිතව ජිනීවා වලට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙන ඒ කාරණයක් මේ වෙලේ කියන්න ඕන. ඔබ ඒකට දොර විවර කරලා දීපුව ගැන වාට ගොඩක් පිං.
හොඳයි චරිත, අපි ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ තොරතුරු බෙදා හදාගන්නට සම්බන්ධ වීම පිළිබඳව. ඇත්තටම ශ්‍රී ලාංකිකයන් විදිහට අපි වසර ගණනාවක් ලංකාවේ ජීවත් වෙලා මෙහිට ආවත් අපිත් නොදන්න යුද ඉතිහාසයක පැත්තක් ඔබ විවර කළා විශේෂයෙන් මේ සාකච්ඡාව හරහා. මාධ්‍යවේදී, ඒ වගේම සිනමා අධ්‍යක්ෂ, සාහිත්‍යවේදියෙකු විදිහට කටයුතු කරන, ඒ වගේම 1990 කොකාවිල් ග්‍රන්ථයේ කතුවරයා චරිත් කිරියල්ලයි අද මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ. චරිත් බොහොම ස්තුතියි මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා මේ තොරතුරු අපි හැමෝත් එක්කම බෙදා කරගත්තට.
බොහොම ස්තුතියි දිල්දුක්ෂි. මම හිතනවා ඔබගේ මේ SBS නාලිකාව මම හිතන්නේ මේ කරන කාර්යම ඇති. මොකද හේතුව මේ වගේ කාරණා අපිට ඇත්තටම ලංකාවේ කතරන්න බෑ. ඒ නිසා නැවතවතාවක් මේ කාරණා හටගෙන කතරන්න අවස්ථාව ලබා දීම ගැන බොහොම පිං වගේම මේක ජාතික කර්තව්‍යයක් ඔබ කරනවා කියලා ඔබ සිදුනටම බොහොම ගෞරවයෙන් සිදුවන්ත වෙනවා.
සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
sbs.com.au